vivere, mituruku antarangai, sambandha obage savane rendule, me vivere, shani dani obavete inne vivere. ඔබ අප මේ හමුවන සාකච්ඡා කරන මොහොත වන විට 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කර අවසානයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 68,53,690ක් ඡන්ද ලබාගෙන ආසන 128ක් සහ ජාතික ලැයිස්තු ආසන 17ක් ලබාගෙන සමස්ත ආසන ප්‍රමාණය 145ක් ලෙස මෙවර පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගාන හිමි කරගත් පක්ෂය බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී වෙන්නුණු සජිත් ඇතුළු පිරිස සමගි ජන බලවේගය විදිහට මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔවුන් 27,71,980ක් ඡන්ද ලබාගෙන ආසන 47ක් සහ ජාතික ලැයිස්තු ආසන 7ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ ආසන 54ක් හිමි කරගෙන ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කරමින් තුන්වන තැනට මේ මොහොතේ ජාතික ජන බලවේගය පත් වෙලා තියෙනවා. ඒ 4,35,958ක ඡන්ද අරගෙන ඔවුන් ආසන තුනක් හිමි කරගෙන තියෙනවා. ඉලංගේ තමිල් අරසුකච්චු පක්ෂය ඡන්ද 3,27,168ක් අරගෙන ආසන 10ක් හිමි කරගෙන තිබෙනවා. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මෙවර අරගෙන තියෙන්නේ ඡන්ද 249,435යි එක ආසනයයි ඔවුන්ට හිමි වෙලා තිබෙන්නේ. ඒකත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක්. ඉතින් ඊළඟ 5 වසර සඳහා වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ ජය තහවුරු කරගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වෙලා තිබෙනවා. ඒ අතර මේ මැතිවරණය තුල අපිට කතා බහ කරන්නට බොහෝ දේවල් ඉතිරි වෙලා තිබෙනවා. චිරාත් කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ මැතිවරණයේදී පරාජයට පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ මැතිවරණය ඇතුලේ පෙර විග්‍රහ කරගන්න බැරි වෙච්ච බොහෝ දේවල් සිද්ධ වෙලා තිබෙනවා. අපි අද කල්පනා කරා මෙන්න මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්කම ජනතාව විවිධ මත පළ කරනවා, විවිධ විචාරකයෝ විවිධ මත පළ කරනවා. ඒ අතරතුරේදී එකිනෙක කෙනාගේ අදහස් පිළිබඳව යම් සොයා බැලීමක් කරන්න මේ මැතිවරණ ප්‍රතිඵලයේ එක්ක දේශපාලන පක්ෂ කණ්ඩායම්, ස්වාධීන පුද්ගලයන්, විචාරකයන් ඔවුන් දරන මතය මොකක්ද කියන එක විමසා බලන්න අපි කල්පනා කළා. ඒ අනුව අපි මුලින්ම ආරාධනා කළා මේ පිළිබඳව සාකච්ඡා කරන්න, කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න දේශපාලන විචාරකයෙකු, ඒ වගේම දේශපාලන ක්‍රියාධරයෙකු වන විදර්ශන කන්නංගරට. මේ මැතිවරණය පිළිබඳව සහ මේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විදර්ශනගේ අදහසයි මේක.
ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලත් එක්ක යම් කිසි විදිහකට හවුට්වර ඡන්දය පාස් කරපු අය පවා යම් විභතියකට පත් වෙලා තියෙනවා. ඔවුන් පවා බලාපොරොත්තු නොවුණු ආකාරයේ ඡන්ද ප්‍රතිපලයක් සංයෝජනාත්මක බලයක් ලැබිලා තියෙනවා. මම හිතනවා මේ කාරණා ගැන අපි මෑත කාලේ විශේෂයෙන්ම අවුරුදු 5 කට විතර කලින් ඉඳලම අපි තත්ත්වය නැත්නම් මේ පිළිබඳ විග්‍රහයක් කළා. සහ මෑතත් අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මේ මතුවෙමින් තිබෙන ප්‍රවණතාවය කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළා. සහ අපි අදහස මතු කළා. ඒකට මම හිතනවා ආසන්නම සිද්ධිය තමයි එවැනි ආකාරයේ ධම්මාකාරකට ජාතිවාද දක්ෂිණාංශික ජනතාවාදය නැත්නම් ජනප්‍රියවාදයකට තියෙන විශාල හැදගුරුවක් සහ අධිකාරීවාදී පාලනයකට තියෙන ඉඩක් පහුගිය ජනාධිපතිවරණයට ආසන්න තත්ත්වය තුළම නිර්මාණය වෙමින් තිබුණා. ඊටත් වඩා මේ ඇතිවෙච්ච මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් ඊට පස්ව මේ මැතිවරණයෙන් ලැබුණේ අසහාය ජයග්‍රහණයත් පසුපස්සේ මම හිතනවා ඊටත් වඩා පැහැදිලි රාමුවක් තියෙනවා. ඒකට හේතු වෙච්ච ඒ තමයි 2015 ඇතිවෙච්ච යහපාලන සම්මුතිය. ඉතින් අපිට මතකයි මේ සමහර විද්වතුන් අපි හඳුරන විද්වතුන් පවා මේක හඳුන්වන්න ගත්තා මේ ජනමාර්ගගත විප්ලවය කියලා 2015. එතනදී අපි නිශ්චිතව දුන්න යහපාලන කියන දෘෂ්ටිවාදයක් ඒකම මේක යම් ආකාරයකට නව ලිබරල් සම්මුතියක්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඊට කලින් හිටපු ප්‍රභු සම්ප්‍රදායික ප්‍රභු දේශපාලනය තුළ ඇතිවෙච්ච සංධානයක් එතන තිබුණා, සම්මුතියක් තිබුණා. ඒකම රනිල් චන්ද්‍රකාරණී ඒ ප්‍රබලතාවල පරාජය, සම්ප්‍රදායික වෙච්ච පරාජය නැවත පියවා ගැනීමක් තිබුණා. ඒකම යහපාලනය පිළිබඳව නැත්නම් යහපත් ආණ්ඩුකරණය කියලා ගෙනාපු කතිකාවක් තිබුණා. මේ සියල්ල මැදේ තිබුණේ අර කිසල කියවගේ නව ලිබරල් වාදය නැවත වරක් නව ලිබරල් වාදයේ පෙරමුණ සංධානයක් නැවත පිහිටුවීමේ එකඟතාවයක්. එතකොට අපි දකිනවා එතනින් පස්සේ සිදුවෙන දේවල් මම හිතනවා ඒක අපි හැමෝම දන්නවා. ඒක පැහැදිලි වශයෙන් ඒ කියන්නේ පහුගිය යහපාලන තත්ත්වය තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ නායකයා සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මෙතන ලිබරල් වාදය නෙමෙයි. ඒක හරියට පැහැදිලි කරගන්න ඕනේ. මොකද ඔය යහපාලන බුද්ධිමතුන් විසින් යහපාලනීය පිළිබඳව හදපු ඒ වාගාලංකාරයන් වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියලා වුණාට ප්‍රජාතන්ත්‍රවාදය ලිබරල් වාදය කියන දෙකක් භූමික පාවිච්චි කරන ලිබරල් වාදී වචන. මෙහෙම නැත්නම් ලිබරල් වාදී භාෂාව ලිබරල් වාදීන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් වෙන තැන තමයි. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාවගේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමානාත්මතාවය, සාහිත්‍යයෙන් මහජන ස්වාධිපත්‍යය. එතකොට මේ කාරණාත්මක පිටුපතුගේ යහපාලනය විශ්ත උනේ නැහැ. ඒ නිසා ජනතාව තුළ විශාල අතෘප්තියක්, කලකිරීමක්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම පිළිබඳ විශාල විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය හොඳටම පුපුරා යන අවස්ථාවක් සිද්ධ වෙනවා පහුගිය වසරේ අප්‍රේල් මාසය අප්‍රේල් 21 වෙනිදා තිබෙන පාස්කු ප්‍රහාරය. එතකොට ওই කාරණා සංකීර්ණ කාරණාත්මක ජනතාව තුළ නිශ්චිතවම තෝරා ගැනීමක් තිබුණා මේ පැවතුණු යහපාලනය පෙරලා දෙන යුතුයි කියන එක. සහ ඒකම පෙරලා දෙන යුතුයි කියනවටත් වඩා පහුගිය අප්‍රේල් 21 වෙනිදා වෙනකොට ලංකාවේ යහපාලනය කියලා දෙයක් තමතුරට පැවතුනේ නැහැ. ඉතින් පස්සේ ඒක මොකක් කරේ තුනෙන් තිබ්බන යහපාලනය කියලා වචනයක් නැත්නම් යහපාලනය නියෝජනය කරපු යම් කිසි දෙයක් ඒ සම්පූර්ණ අවසන් වුණා. එයින් පස්සේ යහපාලනයට ඡන්ද දීපු කෙනෙක් කියලා කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ. ඒක වෙනි තත්ත්වයක් එන අතර තමයි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකිය යුතු විශාල ජයග්‍රහණයක් ලබන්නේ. එතනින් පස්සේ අපි අලුත් තත්ත්වේ මම හිතලා දැන් ඊයේ පෙරේදා වෙන්නේ ඊයාව ප්‍රතිඵලයට බලපාපු ඒ තත්ත්වය තම දේවල් එකතු වුණා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් අපි දන්නවා කොරෝනා අර්බුදයත් එක්ක ආපු තත්ත්වය. ඒක ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරණයන් සහ ව්‍යාපාරික මාධ්‍යයන් සාන්දුවේ ගත මතවාදයන් සියල්ලක් එක්ක පෙන්නුම් කරන්න ලෑස්ති වුණා. සහ පෙන්නුම් කරන්න පුළුවන් වුණා. මේක ආණ්ඩුවේ සාර්ථකත්වය නිසා තමයි කොරෝනා වසංගතය මේ මට්ටමකට වර්ධනය කරගන්න පුළුවන් වුණේ කියලා. මේ අත්‍යවශ්‍යම කාරණයකට සංකීර්ණයි. නමුත් ජනතාව තුළ කොරෝනා මර්ධනය පිළිබඳව ඇතිවෙච්ච දක්ෂතාවයේ අදහසක් මේ ආණ්ඩුවට එකතු වෙලා තිබුණා. ඒකම අපි දකිනවා ප්‍රධාන වශයෙන් මැතිවරණයේ පැවැත්වුණේ අපමාණ කොණ්ඩේසි එක්ක. ඒකම විශාල මාධ්‍ය ව්‍යාපාරයක්, විශාල ප්‍රාග්ධනය මිලි ගය කිරීමක්. එතකොට මේ සියල්ලත් එක්ක තමයි ජනතාවට තිබ්බ අර අතෘප්තිය. ඒකම ජනතාව අතරේ අලුත් ආණ්ඩුවක් සම්බන්ධයෙන් තිබ්බ අලුත් ආණ්ඩුව සහ කොරෝනා වර්ධනය කිරීම. ඒකම තීරණාත්මක සාධකයක් තමයි පැහැදිලිවම මේ ප්‍රධාන විපක්ෂය කියලා හඳුන්වන එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වෙලා තියෙන දැවැන්ත ඛණ්ඩය. එතකොට හිදී ඒ සම්බන්ධයෙන් තිබ්බ සකල විද විශ්වාසයක් නැත්නම් අපි කියන සාමාන්‍ය ජනතාව අර මූලික වශයෙන් තෝරා ගන්නා විපක්ෂය ආණ්ඩු බලයක් තියෙනකොට තෝරා ගන්නා විපක්ෂය කර තිබ්බ කිසිදු බලාපොරොත්තුවක් නැති තත්ත්වයකට මේ සමග ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වෙච්ච මේ ගැටුම හේතු වුණා. ඒකම මාධ්‍ය ව්‍යාපාරය මේ සියල්ලත් එක්කම මොනවා ඒක තමයි තත්ත්ව නිර්මාණය වුණා. අනිත් අතින් අලුත් ආණ්ඩුවක් පත්වෙච්ච මොහොතකට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙච්ච මොහොතකදී සාමාන්‍ය ලංකාවගේ රටක වැඩි බලයක් ලැබෙන්නේ මේ පත්වන ජනාධිපතිවරයාගේ මේ ආණ්ඩු යෝජනයට කියන එකත් ඔකට එකතු වුණාම මම හිතනවා මේ අසහාය නිදේ සියල්ලම මම මේ කිව්වර 2015 ඉඳලා එකතු වෙච්ච මේ සියල්ලම සාමේ දක්වාපු මේ සියලුම කාරණ එකතු වුණාම මම හිතනවා මේ 145 ඩක්ටේක ඒ තරම් පුදුමයක් නෙමෙයි කියලා. එතකොට ඒක තමයි මූලික අදහස. නමුත් දැන් අපිට තේරෙනවා මේ තත්ත්වයත් එක්ක අර පිටින් ප්‍රධාන විපක්ෂයේ විදිහට ඉන්න සහකරණ එක්සත් ජාතික පක්ෂය සහ ඒ කණ්ඩායම සහ ඉන්දීජිය කණ්ඩායම විශාල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය නම් මම හිතන්නේ නැට්ටම් වෙලා කියලා කියන්නේ ඒක අවසානයේ සල්කුණු වගේ එකක් තියෙනවා. මේ හම්බෙච්ච ආසනය පවා ලැබෙලා තියෙන්නේ මේ ලිස්ට් එක හරහා ලැබෙච්ච දෙයක්. ඒකම රජ වික්‍රමසිංහ විසින් මෙතෙක්ල් නියෝජනය කරපු ප්‍රභු සම්ප්‍රදායික ප්‍රභු දේශපාලනය නව ලිබරල් සම්ප්‍රදායික ප්‍රභු දේශපාලනයේ අවසාන මලගම නැත්නම් අවසාන හැණය ගහලා තියෙනවා. ජනතාත් එක්ක මම හිතන ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න ඕනේ කාර්යයක් තමයි විශේෂයෙන්ම මේ ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍රගත කරගත්ත ජාතික ජන බලවේගයට සිද්ධ වෙලා තියෙන දේ මම හිතනවා ඒකත් අපි දිගින් දිගටම කිව්වා පහුගිය කාලේ පුරාම ජාතික ජන බලවේගය මෛත්‍රවාදී ඒක විශේෂයෙන්ම 2015 පස්සේ ඔවුන්ගේ දේශපාලනයේ තේරුවේ යහපාලන රාමුව ඇතුලේ ඒගොල්ලෝ උත්සාහ කළේ යහපාලනය පිළිබඳ ප්‍රතිපත්ති යහපාලනය පිළිබඳ හිණියා ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂය පාවාන දුන්නාට පස්සේ යහපාලනයට ඡන්ද දීපු ඡන්ද කොට්ටාසේ සහ ඒකේ රදාන මේ සමාජ තීරුවේ ආකර්ෂණය තමයි දිනා ගන්න පුළුවන් කියලා මේ උන් දැනන් හිටියේ 2015 ඉඳලා ටික කාලයක් යනකොට යහපාලන සම්බන්ධිතව ජනතා විශ්වාස සම්පූර්ණ කඩා වැටුණා. එකම නව ලිබරල් වාදීන් විසින් ඇති කරපු යාතකීන්ට මොහොත උත්තරයක් තිබුණේ නැහැ. මේ සියල්ල මැද්දේ තමයි මම හිතනවා උන්ට දෘෂ්ටියක් තිබුණේ නැහැ. මේ ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු විදියටම. ඒකම අපි දකිනවා 2005 ඉඳලම මේක ලංකාවේ ජාතිවාදයට නැත්නම් ජාතිවාදී පෝෂණය කරමින් රාජපක්ෂ වර්ගයේ පාලනයකට අවශ්‍ය කරන මූලික தত্ত্বය ஐඩියොලොජිකල් නැත්නම් දෘෂ්ටිවාදී தত্ত্বය මූලිකවම නිර්මාණය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීනව නැගමින් ආපු ඊට කලින් කාලවලදී 1990 අගභාග නිසා 2010 මුල යම් දුරකට මම හිතනවා පාර්ලිමේන්තු මැතිවරණවලදී යම් සාර්ථකත්වයක් අත් කරගත්ත ස්වාධීනව ගිහිල්ලා නමුත් අපි දකිනවා 2005 පස්සේ ජාතිවාදයක් එකම සමාජවාදයක් එකම නියමෙන් සහ අනියමෙන් පවතින ආණ්ඩුත් එක්ක ඩීල් දැමීමෙන් එයාපු දේශපාලන ගමනේ මම හිතනවා අවසානයේ සලකුණුනා කියලා මේකෙන් ඒකම අනිත් පැත්තෙන් ජාතික ජන බලවේගයේ විද්වතුන් මේ ඊළියා විද්වතුන් නැත්නම් ඊළියා කලාකරුවන් මේ මොබන්දුන අදහස් කරන්නේ ඔවුන් කරන ගෞරවයක් විදිහට නෙමෙයි නමුත් ඔවුන් ඇත්තටම ජාතික ජන බලවේගයේ නියෝජනය කරපු සමහර බුද්ධිමතුන් සහ කලාකරුවන් ඇත්තටම ප්‍රගතිශීලී ආස්ථානයක් සහිතය තමයි නමුත් ඔවුන්ට වගේ දේශපාලනය කියන්නේ ඒක නෙමෙයි දේශපාලනය කියන්නේ විද්වතුන් හරි බුද්ධිමතුන් හරි එම නැත්තං ඉංජිනේරුන් එළිය සමාජය හඳුනන මිනිස්සුගේ මූණු පෙන්වීම නෙමෙයි. මේ වෙනුවට ජනතාව සමග ඓන්ද්‍රියව නිර්මාණය වෙන්න ඕනේ ඒක බලන ව්‍යාපාරය. ඒ කාරණේ සිද්ධ වුණෙත් නැහැ. එක්කම ජනතාවට ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහසක් ඇති කළෙත් නැහැ. ඒකම 2015 පස්සේ ඇත්ත යහපාලනයත් එක්ක ඇතිවෙච්ච මේ අලුත් පරිවර්තනය ජනතාව තුළ ඇතිවෙන පරිවර්තනය පිළිබඳ කිසිදු අවධානයක් තිබුණේ නැහැ. ඒ නිසා බාල සිල්ලර ඊටාම මුද්දාකාරී සතන් පාටවලට මේක උනනේ වුණා මේ අපිට මේ ආසන්න උදාහරණ තමයි අත්ති මිනිස්සු වගේ අත්ති මිනිස්සු අත්ති කලාකරුවන් වැනි ඉතාම අමනෝඥ තීරණයක් ඒතකොට ජනතාව මේ එක්තරා කොටසක් විතරක් උත්කර්ෂණය කරපු නැත්නම් අපි දෙක වරප්‍රසාදලක් අත්ති මිනිස්සු වගේ කොටසක් තමයි ඉදිරියට අරගෙන මම තමයි ඉතාම මෝඩ ඒ කියන්නේ යම් කිසි ආකාරයකට සමාජික හඩගුමක් සහිත ව්‍යාපාරයකටවත් නොගැලපෙන මේ සතන් පාට ඉදිරියට ගත්ත මම හිතනවා ඒ ලැබෙච්ච ප්‍රතිඵලය ලැබිලා තියෙනවා ඒකම මම හිතන අනුර කුමාර චාලායකගේ නායකත්වයේ උලා තමයි කරනවා ජනතාව ප්‍රතික්ෂේප කරන නායකත්වය මම හිතනවා ඒක මම දැන් පක්ෂයේ අදහස දෙන්නේ මම කියන්නේ විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට තමන්ගේ නායකත්වය පරිගණීමේ සහාය අවශ්‍ය දේවල් ගැන අදහසක් ඇති මේක හැබැයි ඔයගොල්ලෝ සංදේ ඉදිරිපත් වීමත් එක්ක ජනතාවට කටයුතු කිරීම ඇතුළේ මම හිතනවා මම ප්‍රේණ එකක් තිබුණා දැන් කරන අනුර කුමාර චාලායක කියන්නේ පහුගිය අවුරුදු 5 කාලේ දුරාම ජනතාවගේ විශ්වාසයත් ඇයිද ඇති කරපති නායකත්වයක් නෙමෙයි උන් සම්බන්ධව රතුවාලියාරම මෙහුවා අත රතුවාලියා පිළිබඳව ඇති කරලා තියෙන කතා බහ පිටක උනාද නෝනාද කියන එක පස්සේ තිබුණා මේ විශේෂයෙන් අපකට දැක්ක තත්ත්වය මම හිතනවා සරල නැහැ කියලා. මේ අනිත් පැත්තෙන් උතුරේ තත්ත්වය තුනක් අර අපි දකිනවා මෙතෙක් තිබුණු ග්‍රාමාකාරයකට මම අපිට කියන්න බලා ඊලාම් කේන්ද්‍රීය නැත්නම් අපිට කියන්න පුළුවන් දෙමළ ජාතිකවාදී නැත්නම් රැඩිකල් දෙමළ රැඩිකල් ජාතිකවාදී දේශපාලනයට තිබ්බ අර පොදු එකඟතාවයේ යම් කිසි විදියකට දෙදරායමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ලොකුවට නෙමෙයි. මේ නමුත් මම හිතනවා මේට අවුරුදු ගාන අවුරුදු දෙකකට කලින් තිබ්බට වඩා වෙනස්කමක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා TN එක අරුණාම කියන එකේ සිං මාත්‍ර විග්නේශ්වරන්ගේ පක්ෂය තුලසා වෙන නිමගත ප්‍රවණතාවක් වෙලා තියෙනවා. ඒකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබ්බ අර සම්ප්‍රදායික එකක් යම් කිසි විදියකට මේ උතුරු සහ ලැබෙන්නේ මේ දේශයට ආමන්ත්‍රණය කළා තියෙනවා. ඒක මම හිතනවා ජනතා උතුරේ ජනතාව තුලත් අර ජාතිකවාදී නැත්නම් රැඩිකල් ජාතිකවාදී ප්‍රතිපත්ති මත ඇති කරගත්ත දේශපාලන වෙනුවට යම් ප්‍රාග්ධනය සහ තමන්ගේ අනාගත ජනතාවාදී ආර්ථික දේශපාලන ප්‍රශ්න පිළිබඳ ප්‍රශ්නත් සහ යම් කිසි විදිහේ මම හිතනවා මේ ඒක ප්‍රාග්ධනය විසින් මේ කලාවට ඇති කරමින් තියෙන වෙනස්කම් වල ප්‍රක්ෂේපණයකුත් මම හිතනවා මේ විදිහට තේන්න තියෙන උදාහරණයකට මේ අර නාට කාලය තුළ යම් ආකාරයකට දෙමළ ජනතාව අතර යම් කොටසක් තුළ ආකර්ෂණය දිනාගත් හමුදා නිලධාරියෙකුට ඔවුන් ඉදින් මට ඔහුගේ නම මතක නැහැ මේ ළඟ පොලිස් ස්ථාපන කටයුතු සම්බන්ධයෙන් දෙමළ ජනතාවගේ යම් මේ යම් ප්‍රායෝගිකයක් දක්වපු ඒ පුද්ගලයාට පවා මම හිතනවා මේ මේ කාර්යකත්වය ලැබිලා තියෙන නියෝජනයක් ලැබිලා තියෙනවා. එතකොට ඒ තත්ත්වයේ විසක් වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ රැඩිකල් නැත්නම් ජනාරකල රැඩිකල් වාම ව්‍යාපාරය නියෝජනය කරන තීරණාත්මක පක්ෂය වෙන පෙරදුගාමි සමාජවාදී පක්ෂය ඉතින් බැලුම් බැල්මකගේ තන්දේ ඉතාම නොසලකේතු ආකාර ප්‍රතිශතයක් විදියට සමහරකට හිතෙන්න පුළුවන් වුණා. අපිට මම හිතනවා ඊට වඩා අපිට පේන්න තියෙනවා පහුගිය මේ මතිවරණ වලට වඩා මම හිතනවා නිකන් දෙගුණයකට ආසන්න වර්ගයේ පරිවර්තනයක් වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. මොකද මම අපි දන්නා පරිදි ප්‍රතිගාමී සමාජවාදී පක්ෂය වෙන පක්ෂයක් තමයි ලංකාවේ සමාජවාදී පිළිබඳව අදහස ජනතාව අතර තහවුරු කරමින් මේ ධනවාදයේ තියෙන මේ සංකීර්ණතාවයන් පෙරහිව ජනතාව බලපුළු ගැනීමේ ව්‍යාපාරයක් විදිහට තියෙන ඉතින් එවැනි ව්‍යාපාරයක් මේ මොහොතේ ලබාගත ජයග්‍රහණය මම හිතුවා අපි නොසලකා හරින්න බෑ. මම හිතනවා ඒක ඉදිරි වර්ධනයක් යම් ආකාරයකට ප්‍රතිපත්ති මත ඉතාල තම දැඩි ප්‍රතිපත්තියන් මත මම මෙතන අදහස් කරන්නේ සමාජවාදී නම් වූ ඒ කියන්නේ පුළුල් සමානාත්මතාවය මත පදනම් වෙච්ච ඒ ප්‍රතිපත්තිවල ජයග්‍රහණය සඳහාම විශ්වාස කරන ඒ වෙනුවෙන්ම දේශපාලනය හොරා ගන්නා යම් ජන කණ්ඩායම නිශ්චිතව වර්ධනය කරගන්න පෙරදුගාමී සමාජවාදී පක්ෂය සමත් වෙලා තියෙනවා. මම හිතන ඒක සුභවාදී තත්ත්වයක් කියලා මේ සියලු අසුභවාදයන් නැත්නම් සියලු අඳුරු රේඛා මැද්දේ මේ අපිට මම හිතන්නේ දකින්න තියෙන රිවිරේකාව තමයි එතන මේකට හේතුව තමයි ඉදිරි නිර්මාණය වෙන ජනාර්ගල වාමාංශය. එමනත් අපිට කියනවා ඉදිරි නිර්මාණය වෙන නියමිත මේ අධිකාරීවාදී මේ දැඩි ඉදිරියට යමින් කියන මේ දක්ෂිණාංශික මේ ජනප්‍රියවාදී මේ අලුත් බලාධිකාරයේ මේ අනසක ඉදිරිපිට ජනතා ආරගලයන් ඉදිරියට ගන්න පුළුවන් ව්‍යාපාරයේ යම් කේන්ද්‍රස්ථානයක් තියෙන පෙරදුගාමී පක්ෂය වල නිසා ඉතින් ඕක තමයි මම හිතන්නේ මේ අපේ තත්වය. ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි අර දිගින් දිගටම කිව්ව දක්ෂිණාංශික ජනතාවාදී දේශපාලනේ මේ අලුත් අනුහසක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඉදිරිය මේ අපි ගොඩනැගිය යුතු වන්නේ මේ ඇතුළෙන් කියන ජනතාව සහ මේ පාලන තන්ත්‍රය ඇතුළ මේ ගැටවන අතෘප්තිය නැත්නම් මේ අලුත් පාලන තන්ත්‍රය පිළිබඳව ඇතිවන ජනතා අතෘප්තිය ඊටම නිශ්චිත දේශපාලන අරමුණකින් සංවිධානය කරමින් වාමාංශික ජනතාවාදී ව්‍යාපාරයක් කරා මේ සමාජයේ සංවිධානය කරන්න තමයි අපිට ඉදිරියේ බැරිලා තියෙන්නේ. ඒක මම හිතන්නේ අවුරුදු කීපයකින්ද කොයි කාලෙකින්ද කියන එක නෙමෙයි. මම හිතනවා අද හෙට ඉඳලම මේ අපි මේ පිළිබඳව ඉතාම අවධානයෙන් සාවධානයෙන් බලා සිටියු වෙනවා. මේක මම හිතනවා ඉතිහාසයේ අවසන් නැහැ. මේක ඉතිහාසයේ මේ වෙනි සිදුවීම් වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන අනාගතයේ විවෘතයි. ඒ විවෘත අනාගතයට අපි මම හිතනවා මූණ දෙන්න මේ ආපු මැතිවරණ ප්‍රතිපලයේ හොඳ විශ්ලේෂණයකට ලක් කරගන්න අවශ්‍යයි කියන එක තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ.